අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයට පිටින් එන අමුත්තන් ගැන. ඒ කියන්නේ ධූමකේතු ගැන. අපි විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා හරිත ධූමකේතුව ගැන.
ඒ වගේම ෂුමාකලෙවි 9 කියන ධූමකේතුව ගැන.
මම හස්තකන්නාරත්න, මම skylk.com වෙබ් අඩවිය නියෝජනය කරනවා.
මම තිලින හිණටිගල, ශ්‍රී ලංකා තාරකා විද්‍යා සංගමේ.
මම මදුෂ් දැඩිගම, skylk වෙබ් අඩවියේ.
මම පුලස්ටිකනත් ගී තාරකා විද්‍යා හා අභ්‍යවකාශ අධ්‍යන කේන්ද්‍රයේ.
පෙබරවාරි මාසේ ඔබ්සර්වේෂන් ඇස්ට්‍රොනොමි පැත්තෙන් ගත්තොත් එහෙම සෑහෙන්න හොඳ මාසයක් කියලා කියන්න පුළුවන්. මොකද අපිට මේ 9 වෙනිදා බලාගන්න පුළුවන් වුණා. අතරම අපි ඔබ්සර්ව් කරා මේ ලූන එක්ලිප්ස් එක. ඊට අමතරව දැන් මේ දවස්වල අපිට බලාගන්න පුළුවන් වෙලා තියෙනවා ලුලින් කොමට් එක. තිලින මේ මොකද්ද මේ කොමට් එකේ තියෙන විශේෂත්වය? මොකද්ද මේ මේකේ මොනවාද කොමට් එක පසුබිම ගැන මොනවද කතා කරමු?
ඔව් හසිත, දැන් මේ පෙබරවාරි මාර්තු කියන්නේ ඇත්තටම ලංකාවට ඇවිල්ලා අපිට ඒක ඇත්ත කියන්නේ හඳුන්වන්න පුළුවන් ඔබ්සර්වේෂන් සීසන් එක කියලා. මොකද මේ දවස්වල ස්කයි සෑහෙන ක්ලියර් ලංකාව පුරාම. ඉතින් අපි ගොඩක් දුරට ස්කෝලවල කැම්ප්ස් එහෙම කරන්නේ මේ දවස්වල තමයි. ඒ වගේම දැන් මේ ස්පෙෂල් ඔබ්ජෙක්ට් එක තමයි මේ දවස්වල අපිට ඔබ්සර්ව් කරන්න පුළුවන් කොමෙට් ලුලින් කියන එක. නැත්නම් අපි හඳුනනවා මේක ග්‍රීන් කොමෙට් කියලා. දැන් මේකට අපි ඩිස්කවරි මේ කවුද ඩිස්කවර් කියලා මේ අපි බැලුවොත් එහෙම යේ ක්වෙන්සි කියලා ඔබ්සර්ව් කෙනෙක්ුයි ලින් චින් ෂෙන් කියලා ඔබ්සර්වර්ස්ලා ඒ දෙන්න තමයි මේක ඩිස්කවර් කරගත්තේ. ඒක 2007 ජූලයි වල තමයි මේක මුලින්ම මේකල හොයාගත්තේ. ඒ වගේම මේකට දැන් මේ මම මේ එක ඩිස්කවර් කෙනකෙන චූටි දෙයක් හඳුනවන්න කැමති. ඇත්තටම යා මේ තාම අවුරුදු 19යි 1996 වර්ෂයේදී. එතකොට ඒ කියන්නේ යාට අවුරුදු 7ේදී එයා හේල්බෝප් යේ ක්වෙන්සි කියන ඒ පොඩි එක්කෙනා හේල්බෝප් දැකලා තිනවා එයාගේ ටෙලස්කෝප් එකෙන්. ඉතින් මෙයා හිතලා තියෙන්නේ මෙයා ඇත්තටම කොමෙට් එකක් හොයාගෙන කියලා. පස්සේ බලද්දී ඒක හේල්බෝප් කියලා අඳුරගෙන එදා හිතලා තියෙනවා මේ එයා කවදාහරි දවසක කොමෙට් එකක් හොයාගන්නවා කියලා. ඒ වගේම එයාගේ ඩ්‍රීම් එක ත්‍රූ වෙලා දැන් එයා මේ කොමෙට් ලුලින් 2007 වල හොයාගත්තා. දැන් ඒක මේ දවස්වල අපිට අහසේ දිස් වෙනවා කොළපාටයි. ඒක දැන් මං හිතන්නේ හසියද දකින්න ඇති හැමදාම මේ ඉන්ටර්නෙට් එක පුරාම පික්චර්ස් එහෙම දාලා තිනවා කොළපාටයි.
ඇයි එහෙම විශේෂයෙන් මොකද කොමෙට් එක කොළපාටට පේන්නේ? අපි දැන් අපි දන්නවා දැන් කොමෙට් එකක් සාමාන්‍යයෙන් දැන් මේ සෞරග්‍රහ මණ්ඩලය හරහා යද්දී ඒකේ තියෙන ගෑසස් නිසා තමයි ගොඩක් වෙලාවට මේ පාටවල් හැදෙන්නේ. අපිට අර කොමෙට් එකේ ට්‍රේල් එකක් වගේ පේන්නේ. ඒ ඇයි, මොකද විශේෂත්වය මේ මේකේ?
ඔව් හසිත, දැන් මේ කොමෙට් එකේ අඩංගු වෙනවා සිනෝජන් සහ ඩයටමික් කාබන් කියන දෙවර්ගය. මේ දෙක ඇත්තටම සන්ලයිට් වලට එක්ස්පෝස් වුණාම එතකොට අපිට පේන්නේ මෙහෙම ග්‍රීන් කලර් ග්ලෝ එකක් පේනවා. ඒක නිසා තමයි අපිට දැන් හැම පිච් එකේම ඒක ග්‍රීන් කලර් වගේ තියෙන. හැබැයි මේ සිනෝජන් කියන එක මාර පොයිසනස්. එකපාරක් අපිට පොතපතේ කියන්නේ ෆැක්ට්ස් එහෙම සඳහන් වෙලා තියෙනවා, රිපෝර්ට්ස් තියෙනවා. හේල්බෝ මේ පෘථිවි ආසන්නයෙන් යාගිය කාලෙක මිනිස්සු බය හේල්බෝට් වලක් තියෙනවා සිනෝජන්. මිනිස්සු බය වෙලා තිනවා ඒකේ පොයිසනස් එක නිසා අපිට මොන හරි හානිකර දෙයක් සිදු වෙයිද කියලා. නමුත් ඒක කියන්නේ ළඟින් යනවා කිව්වට ටිකක් සෑහෙන ඈතින් යන්නේ. ඒක නිසා අපිට ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ. නමුත් ඒ මේ සිනෝජන් කියන මේ ගෑස් එක සෑහෙන පොයිසනස්. ඉතින් මේක නිසා තමයි අපිට කොළපාටට පේන්නේ.
අපි කතා කරොත් එහෙම ලුලින් ඔබ්සර්ව් කරද්දී කොහොමද මොනවද අනුගමනය කරන්න ඕනේ ක්‍රම කියලා ඉවලි?
ඔව් හසිත, දැන් මේ දවස්වල අපිට අහසේ මේක බලා ගන්න පුළුවන්. දැන් මං හිතන්නේ අපිට මං අසන්නාංගේ මුලින් ඉල්ලා හිටින්න ඕනේ ඒගොල්ලෝ ස්ටාර් චාට් එකක් ළඟ තියාගන්න ඕනේ. මං හිතන්නේ අපිට skylk
ඔව් ඇත්තටම skylk.com වෙබ් අඩවියෙන් උකටීට පුළුවන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න මේ චාට් එකක්. ඒකෙන් මේ මං හිතනවා ඔයාලට ගොඩාක් ලේසියෙන් මේක ඔබ්සර්ව් කරන්න පුළුවන්.
මොකද චාට් එකක් තියෙන එක වැදගත් මේක හොයාගන්න. මොකද සාමාන්‍යයෙන් එක්ස්පීරියන්ස් ඔබ්සර්ව කෙනෙක් නෙමෙයි නම් අමාරුයි එහෙම එක පාට බලාගන්න. මේක ඕගොල්ලෝ චාට් එක මුලින්ම මේ ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ බලන්න වර්ගෝ කන්ස්ටලේෂන් එක. ඒකේ දැන් මේ දවස්වල බලනවා නම් ඉතාලම ලේසි වර්ගෝ කන්ස්ටලේෂන් එකේ තියෙනවා ස්පයිකා කියලා ස්ටාර් එකක්. ඒක මේන් ස්ටාර් එක සෑන බ්‍රයිට් ඕගොල්ලෝ අහසේ දැක්කම ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. දැන් මේ කමෙට් එකේ ප්‍රෙසිෂන් එක ඇවිල්ලා මේ ස්පයිකා ස්ටාර් එක ගාවමයි තියෙන්නේ. ඊට චුට්ටක් උඩින් වගේ තියෙන්නේ අපි චාට් එකේ හැටියට බැලුවොත් එහෙම. ඒක නිසා ඊට වැදගත්දේ තියෙන ඕගන ලේසින් අඳුර ගන්න පුළුවන්. මොකද මේ ස්පයික කියන මේ ස්ටාර් එක වටේ තව ස්ටාර්ස් ටිකක් ඈතට යනකම් නැහැ. ඒක නිසා ඒක ළඟම තියෙන ඕගලන්ට ස්ටාර් එකක් වගේ පේන එක ඒ කොමෙට් ලුලින් තමයි ඒ පේන්නේ. මේක දැන් මේ දවස්වල නම් කොමෙට් ලුලින් ඇවිල්ලා 5th මැග්නිටියුඩ් වගේ. අපි වෙලාවේ හැටියට බැලුවොත් එහෙම උදේ පාන්දර 4 තමයි සෙනිත් එකට එන්නේ. ඒ කියන්නේ අහසේ මුදුනට. නමුත් 11 කියන්නේ රාත්‍රී 11 ඉඳන් විතර සාමාන්‍ය හොරයිසන් එකේ ඉඳන් උඩට බලන්න පුළුවන් දිගට. නමුත් නේකඩ් අයි බලන්න පුළුවන් පෙබරවාරි 23 24 කාලෙ තමයි වැඩිම බ්‍රයිට්නස් කියන්නේ ක්ලෝසස් අප්‍රෝච් එක තියෙන්නේ. එතකොට තියෙන්නේ ලියෝ කන්ස්ටලේෂන් එකේ.
නේකඩ් අයි බලද්දි තියෙන එච්චරම අපිට මේ දවස්වල හොඳට බලන්න පුළුවන් වෙන එකක් නැහැ නේද?
ඔව් මේකේ මෙහෙමයි. දැන් මම තවත් දෙයක් කියන්න තියෙනවා හස්සද මෙතන විශේෂයෙන්ම දැන් මේ අපේ අසන්නන් දැන් සමහරක් වෙලට ඉන්ටර්නෙට් එකේ දැකලා ඇති සෑහෙන මේ පික්චර්ස් හැමේ ඒ වගේම බලන්න හම්බෙන්නේ නෝමල් ස්ටාර් පොයින්ට් එකක් විදිහට තමයි බලන්න හම්බෙන්නේ. හොඳ ටෙලස්කෝප් යන්න යන්තම් ග්ලෝ එකක් පෙනේ.
කොමෙට්ස් ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බෑ 1994 දී ෂූමාකර් ලෙවි 9 සහ මේ බ්‍රහස්පති. ඒක අපි හිතනවා දැන් අපි ඒ දවස්වල ගොඩක් වෙලාවට ටීවී එකනොත් එක පෙන්නවා ගොඩාක්ම ඇස්ට්‍රොනොමි නිවුස් වල টপ නිවුස් එක කියලා ගත්තොත් එහෙම හරි එක. මොකද්ද මදුෂ ඇත්තටම මේ මෙතන උනේ ෂූමාකර් ලෙවි 9 බ්‍රහස්පති අතර මොකද්ද උනේ?
ඔව් දැන් ෂූමාකර් ලෙවි 9 කියන කොමෙට් එක ගත්තාම මේක අනිත් කොමෙට්ස් වගේ නෙමෙයි සෑහෙන විශේෂත්වයක් තිබ්බා. ප්‍රධාන විශේෂත්වය උනේ මේක දැන් නෝමල් කොමෙට් එකක් ගත්තාම මේක ඔබිට්ලා තියෙන්නේ සූර්යයා වටේ. නමුත් දැන් ෂූමාකර් ලෙවි 9 කියන කොමෙට් එක ඔබිට්ලා තියෙන්නේ බ්‍රහස්පති කියන ග්‍රහයා වටේ. ෂූමාකර් ලෙවි 9 කියන කොමෙට් එක මුලින්ම හොයාගත්තේ 1993 මාර්තු මාසෙ 24 වෙනිදා කැලිෆෝනියාවේ පැල්මා නිරීක්ෂණාගාරයේදී ඒ ටෙලස්කෝප් එකකින් ගත්ත ඡායාරූපයක තිබිලා තමයි මේක හොයාගත්තේ. දැන් ලෙවි ෂූමාකර් ලෙවි 9 කියන නම හැදිච්ච හැටි ගත්තාම මේක නම හැදිලා තියෙන්නේ ඒ හොයාගත්ත ඔබ්සර්වර්ස්ලා 3 දෙනාගේ නම එකතු කිරීමක් විදිහට. ඔබ්සර්වර්ස්ලා ඇවිල්ලා කැරොලින් ෂූමාකර්, යූජින් ෂූමාකර් සහ ඩේවිඩ් ලෙවි කියන 3 දෙනා එකතුලා තමයි මේ ඔබ්සර්වර් කරේ. ඒ වගේම තමයි මේකේ විශේෂත්වය උනේ මේ ෆොටෝග්‍රාෆ් එකේදී ඒක අර හෙලිසෙන රේඛාවක් විදිහට තමයි සටහන් වෙලා තිබ්බේ. ඒක දැන් සමහර මේ නෝමල් කොමෙට් එකක් විදිහට නෙමෙයි මේක අර පොඩි විශේෂත්වයක් තිබ්බා. ඒකෙන්ද දැන් ඊට පස්සේ කරපු නිරීක්ෂණ වලින් ඒගොල්ලන්ට පෙන්ලා ගියා මේක මේ එක කොමෙට් එකක් විතරක් නෙමෙයි මේ පේන්න තිබ්බා නියුක්ලියස් ගොඩක්. නියස්ටින් ගොඩක් තිබ්බා. දැන් නෝමල් කොමෙට් එකක් ගත්තාම එතන තියෙන එක නියස්ටියත් සහ ගොඩක් දුරට එක ටේල් එකක් විතරක් වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ට තේරුණා මේක මේ අර එක කොමෙට් එකක් නෙමෙයි කොමෙට් පද්ධතියක් කියලා. ඊට පස්සේ තවදුරටත් මේක ගැන පරීක්ෂණ කරද්දී ඒකට හොයාගන්න පුළුවන් වුණා මේකේ ගමන් මාර්ගය ගැන එහෙම. එතෙන්දී ඒගොල්ලන්ට තේරුම් ගියා 1992 ජූලි මාසෙ වෙද්දී මේක ගොඩක් දුරට මේ බ්‍රහස්පති ග්‍රහයාට ලං වෙලා තියෙනවා කියලා. දැන් බ්‍රහස්පති ග්‍රහයාට ඇත්තටම දැන් 1992 ජූලි වලට කලිනුත් ලං වෙලා තිබ්බා. නමුත් ජූලි 7 වෙනිදා 1992 දී ගොඩක් ලං වුණා. මේ ගොඩක් ලං වීමෙන් හින්දා අර දැන් බ්‍රහස්පති ගත්තාම අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන විශාලතම ග්‍රහයා. දැන් මේ හින්දා අර ගුරුත්වාකර්ෂණ බලය විශාල හින්දා ඒ කොමෙට් එකක් සැහැන ලොකු එකක්. මේක හින්දා මේ ෆෝසස් වල වෙනස්කම හින්දා කොමෙට් එක කෑලි වලට කැඩලා තියෙනවා. මේ විදිහට කෑලි 21කට කැඩලා තියෙනවා. ඒ වගේම ඊට පස්සේ කරපු නිරීක්ෂණ වලින් ඒකට හොයාගන්න පුළුවන් වුණා. දැන් ජූලි 7 වෙනිදා ඒ කියන්නේ 92 ජූලි 7 වෙනිදා ගත්තොත් මේක ගොඩක් දුරට කොච්චරද ලං වෙලා තියෙනවද කිව්වොත් අර ප්ලැනට් එකේ උඩ ලේයරකට උඩින් කිලෝමීටර 40,000ක් විතර තරම් දුරට ලං වෙලා තියෙනවා. එතකොට ඊට පස්සේ කරපු නිරීක්ෂණ වලින් ඒකට පෙන්නලා ගියා 1994 ජූලි මාසෙ වෙද්දී මේක තවදුරටත් මේ බ්‍රහස්පති ගහට ලං වෙනවා කියලා. කොච්චර දුර ලං වෙනවා කියලා කිව්වොත් එහෙම ඒක කිලෝමීටර් මේ බ්‍රහස්පති ගහයාගේ කේන්ද්‍රයේ ඉඳන් කිලෝමීටර් 45,000ක් තරම් දුර ලං වෙනවා. දැන් බ්‍රහස්පති ගහයාගේ අරය ගත්තොත් එහෙම ඒක කිලෝමීටර් 70,000ක් විතර. එතකොට දැන් අනිවාර්යයෙන්ම කිලෝමීටර් 45,000ක් ලං වෙනවා කියන්නේ මේක බ්‍රහස්පති ගහයා හරහා යනවා. ඒ කියන්නේ බ්‍රහස්පති ගහයා මතට කඩා වැටෙනවා.
කොමදුෂ අපි දැන් අර ඔබ්සර්ව් කරා කිව්වම අපි කිව්වොත් එහෙම මොනවද අපි පාවිච්චි කරපු ඔබ්සර්ව් කියන්නේ ඔබ්සර්ව් කරන්න පාවිච්චි කරපු ඔබ්සර්වටරිස් නැත්නම් මොනවද ඉක්විප්මන්ට් අපි දැන් ගන්නවා හබල් එක පාවිච්චි කරන්න ඇති. ඊට අමතරව ගැලීලියෝ ඒ දවස්වල පාවිච්චි කරන්න පුළුවන්කමක් තිබුණා. ඊට අමතරව මොනවද අපි පාවිච්චි කරේ ඔබ්සර්වේෂන් වලට?
ඔබ්සර්වේෂන් ගත්තාම මෙහෙමයි දැන් කොමට් එක හොයාගත්ත කාලෙත් ගොඩක් මේ ඔබ්සර්වේටරිස් වලින් මේක ගැන මේ හොයා ගැනීම කරා. ඊට පස්සේ දැන් මේ ගැටීම සිදු වෙනා කියලා ආරංචි වුණත් සමගම සෑහෙන ලොකු ආందోళනයක් පැතිරලා ගියා මේ සාරකා විද්‍යාව ඒ මේ කමියුනිටි එක හරහා. ඒ වගේම ඒ ගැටීම නිරීක්ෂණය කරන්න යොදාගත්ත මේ ස්පේස් ක්‍රාෆ්ට් ගැන කතා කරොත් එහෙම ප්‍රධාන වශයෙන් යොදාගත්ත හබල් ස්පේස් ටෙලස්කෝප් එක විශේෂයෙන්ම මේ මේ බ්‍රහස්පති ග්‍රහය නිරීක්ෂණයට ආපු ගැලීලියෝ ස්පේස් ක්‍රාෆ්ට් එක. ඒ වගේම තව යොදාගත්ත යුලිසස් මේ ස්පේස් ක්‍රාෆ්ට් එක. ඉතින් යුලිසස් ගත්තාම ඒක ගොඩක් දුරට යොදාගත්තේ සූර්ය නිරීක්ෂණය කරන්න. නමුත් දැන් මේ කියන තත්ත්වයේ උඩ ඒ කියන්නේ ඒක එච්චරම මේ දැවැන්ත ඉවෙන්ට් එකක් හින්දා යුලිසස් පවා මේ මේක නිරීක්ෂණය කරන්න යොදාගත්තා. ඒ වගේම ඊට අමතරව තව යොදාගත්ත වොයේජර් 2 යානයක්.
එතකොට පුළස්ති දැන් අපි දැක්ක මේ ගොඩක් වෙයි දැන් ස්පේස් ක්‍රාෆ්ට්ස් වලින් කරපු නිරීක්ෂණ වලට අමතරව අපි පොළවේ ඉඳගෙන මේ මේ ඉවෙන්ට් එක ගොඩක්ම ට්‍රැක් කරන්න try එකක් දුන්නා. මොනවාද අපි පාවිච්චි කළේ? ලංකාවේ අපි ඇත්තටම පාවිච්චි කරා නේද මේ එකේ ක්‍රම මේ මේ ඉවෙන්ට් එක මේ බලාගන්න.
ඔව් ඇත්තටම අපි තාරකා විද්‍යා හා අභ්‍යවකාශ අධ්‍යනය කේන්ද්‍රයත් මේකට සූදානම් වෙලා හිටියා. අපි ඉපදවා ඇන්ටනා එකක්. සාමාන්‍යයෙන් බ්‍රහස්පති නිරීක්ෂණය කරන්න පුළුවන් රේඩියෝ තරංග මාර්ගයෙන් මේ රේඩියෝ තරංග මාර්ගයෙන් නිරීක්ෂණය කිරීමට අදාළ ඇන්ටනාවක් අපි හැදුවා. ඒ ඇන්ටනාවෙන් අපි නිරීක්ෂණය කටයුතු කරා. හැබැයි අවාසනාවකට අපිට ඇන්ටනාවෙන් නිවැරදි රේඩියෝ තරංග ග්‍රහණය කරගන්න හම්බුණා තීව්‍රචි නිරීක්ෂණය කිරීමේ හැකියාව හම්බුන්නේ නැහැ. මොකද එදා ලංකාවේ අහස සම්පූර්ණයෙන් වලාකුළු වලින් බර වෙලා තිබ්බේ. විශේෂයෙන් කොළඹ අහස අපිට පීවීසි නිරීක්ෂණය කරන්න හම්බුන්නේ නැහැ. මොකද ඒ දවස්වල වෙනකොට මේ ගැටීමෙන් විශාල ආලෝකය කියන්නේ බ්‍රහස්පතිගේ දීප්තිතාවය වැඩි වෙනවා කියලා තිබ්බා. ඒත් අපිට ඒක නිරීක්ෂණය කරන්න හම්බුනේ නැහැ. හැබැයි අපි නිරීක්ෂණය කරපු රේඩියෝ තරංග මේ දකුණු ආසියාවේ හොඳම ඒවා අතරට යමුණා අපි ඇන්ටනාවෙන් ලබාගත්තු රේඩියෝ තරංග.
ඒක ඇත්තම අපිට ලොකු ආඩම්බරයක්. එහෙම ලංකා නියෝජනයක් එහෙම තිබුණා කියලා මේ ඉවෙන්ට් එකට. මේ ඉවෙන්ට් එකෙන් ඇත්තම මදුෂ මේ ඉවෙන්ට් එකට පස්සේ බ්‍රහස්පතිගේ මොකක් හරි විශේෂ වෙනස්කමක් වුණාද? ඇත්තම අපි දන්නවා දැන් මේ කොමෙන්ට් එක පොඩි කොමෙන්ට් එකක් නෙමෙයි. මේ ගොඩාක් ලොකු බලපෑමක් අපිට හිතා ගන්න පුළුවන් බ්‍රහස්පතිගේ මේ ඇට්මොස්ෆියර් එක ඇති වුණා කියලා. මොකක්ද ඇත්තට මොන හරි විශේෂයක් වුණාද? මොනවාද මේ ආෆ්ටර් ඉෆෙක්ට්ස් කියලා ගත්තොත් එහෙම අපි මොනවාද තියෙන්නේ?
ඔව් ඇත්තටම ලොකු ඉෆෙක්ට් එකක් තිබ්බා මේ Zoom එකේ තුල වැඩිච්ච ඉම්පැක්ට් එකත් එක්කම. මොකද දැන් බ්‍රහස්පති ග්‍රහය ගත්තොත් එහෙම අපිට බ්‍රහස්පති ග්‍රහයාගේ පැහැදිලිව පෙනෙන ලක්ෂණයක් තමයි යෝධ රතු ලපය. නමුත් දැන් අර මේ ඉම්පැක්ට් එකත් එක්කම බ්‍රහස්පති ග්‍රහය සදර්න් හෙමිස්ෆියර් එකේදී කියන්නේ දකුණු අර්ධගෝලයේදී ලැබිලා තිබෙච්ච වැටුණු තැන් එහෙම ගොඩක් අඳුරු පාටින් දිස්සෙන්න ගත්තා. ඒක සෑහෙන කියන්නේ රතු යෝධ ලපයටත් වඩා පැහැදිලිව පෙනෙන විදියට මේක මේ විසිබල් වෙලා තිබ්බා. දැන් ඒක තමයි මේ ඒක සෑහෙන මේ වැදගත් නිරීක්ෂණයක් වුණා බ්‍රහස්පති නිරීක්ෂණ කරන අයට. ඒ වගේම දැන් මේකෙන් සිදුවෙච්ච තව ආෆ්ටර් ඉෆෙක්ට්ස් ගැන කතා කරොත් එහෙම ගොඩක් දැන් භූමිකම්පයක් වුණාම එහෙම දැන් සමහරට උංගක් අහලත් ඇති සේයිස්මික් වේව්ස් කියලා වේව්ස් විදිහට ලේයර්ස් වලින් පැතිරලා යනවා. දැන් මේ ඉම්පැක්ට් එක ගත්තොත් එහෙම මෙතනදී අර වැටෙන අංශු කැබලි තප්පරයකට කිලෝමීටර් 60ක විතර සෑහෙන ලොකු වේගකින් වැටෙන්නේ. එතකොට දැන් මෙතනදී ඇති වෙන මේ ඉම්පැක්ට් එක සෑහෙන වැඩි. අර ඒ හින්දා මේ සේයිස්මික් වේව්ස් සෑහෙන ප්‍රබලයි. කොච්චර ප්‍රබලද කිව්වොත් එහෙම තප්පරයට කිලෝමීටර් 450ක තරම් වේගෙන් මේ සීස්මික් වේව්ස් මුළු බ්‍රහස්පති ග්‍රහය වටේම පැතිරලා ගියා කියලා කියනවා. ඒ වගේම මේ ඇතිවෙච්ච ඉම්පැක්ට් එකේ තව ආෆ්ටර් ඉෆෙක්ට්ස් එකක් විදිහට දැන් අපේ බ්‍රහස්පති ග්‍රහය ගත්තොත් එහෙම මේක ගොඩක් දුරට මේ ක්ලවුඩි ප්ලැනට් එකක්. ඒ කියන්නේ මේක අර ඇතුළ අපිට බලාගන්න දෙයක් නැහැ. අපිට පේන්නේ පිටත මේ තියෙන වලාකුළු වගේ විහුවක් විතරයි අපිට පේන්න තියෙන්නේ.
ඇත්තටම බ්‍රහස්පති නිරීක්ෂණය කරද්දී උනත් අපි ගොඩක් වෙලාවට අපේ නිරීක්ෂණ වාර්තාව හදන්නේ ගොඩක් වෙලා අඳින්නෙත් ඒ වලාකුළු රටාවල් ඒවා අපි මැප් කරනවා. ඒවයි මොකක්ද වෙනස්කමක් වුණාද? කියන්නේ වෙනස් කියන්නේ නිරීක්ෂණය කරන්න පුළුවන් තරම් වෙනසක් ඇති වුණා.
නිරීක්ෂණය කරන්න පුළුවන් තරම් වෙනසක් ඇති වුණා අර ඉම්පැක්ට් එක සිදුවෙච්ච තැන්වල. මොකද අර ඒ සෑහෙන ප්‍රබල ඉම්පැක්ට් එකක් හින්දා අර පල්ලෙහා තියෙන ලේයර්ස් පවා පිටට එන්න ගත්තා. ඒක දිුණේ අර පල්ලෙහා හැංගිලා තියෙන ඒ බ්‍රහස්පති කම්පොසිෂන් එක. ඒ කියන්නේ පල්ලෙහා තියෙන වායුන් වර්ගය හැම යන්නේ මීට කලින් විද්‍යාවෙන් එච්චර පැහැදිලි මේකක් තිබුණේ නැහැ. නමුත් අර මේ ඉම්පැක්ට් එක හින්දා අර පල්ලෙහා තියෙන මේ කම්පොසිෂන් එක පවා නිරීක්ෂණය කරන්න යම් තාක් දුරට හැකියාවක් ලැබුණා. ඒක සෑහෙන වැදගත් නිරීක්ෂණයක් වුණා ඇත්තටම.
අද දිනේ පොඩ්කාස්ට් එක අපි මෙතනින් අවසන් කරනවා. දිගටම අපිත් එක්ක අපේ පොඩ්කාස්ට් අහන්න එකතු වෙන්න කියලා ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලන සිටිනවා. අදාව හැම දිනාටම ස්තුතියි. skylk.com වෙබ් අඩවියේ තවත් විශේෂාංග ගොඩක් තියෙනවා. ඔයාලා ඒවත් හැම එකක්ම බලන්න. බොහොම ස්තුතියි මේ පොඩ්කාස්ට් එකට අපි එක්ක එකතු වුණාට.